ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
දැන් මේ අපි සූදානම් වෙන්නේ තවත් රසවත් කතාබහකට. රසවත් කියලා කියන්නේ අපි කතා බහ කරන දේවල් වල තියෙන රසවත් භාවය නෙමෙයි, මේ කෑම බීම ගැන අපි කතා බහ කරන්න යන්නේ. ඒ හින්දා කතාව දෙගුණයකින් රසවත් වෙයි කියලා අද විශ්වාස කරනවා. ඔබ දන්නවා අපි නිතරම ඔබට කියන කාරණාවක් තමයි යම් යම් ශාස්ත්‍රවල සුවිශේෂතා දක්වන පුද්ගලයන් ඔස්ට්‍රේලියාවට පැමිණුණාට පස්සේ ඔවුන්ව සම්බන්ධ කරගන්නට අපි අමතක කරන්නේ නැහැ කියලා සමස්ත ඔස්ට්‍රේලියාවට මැහෙන ගුවන් විදුලියක් විදිහට. ඉතින් ඒ නිසා අපේ ශ්‍රී ලාංකිකයන්ගේ හැකියාවන්, දක්ෂකම්, ඔවුන්ගේ වෘත්තීය නිපුණතාවන් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සිටින ඔබත් එක්ක බෙදා හදාගන්න අපි පැකිලෙන්නේ නැහැ. දැන් මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයට ඇවිල්ලා ඉන්න තවත් විශේෂ සූපවේදියෙක්, දර්ශන් මුනිදාස කියලා කිව්වහම ඔබ මොහු හඳුන්වනවාට කිසිම සැකයක් නැහැ. ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධ ජාත්‍යන්තර මට්ටමේ ආපන ශාලා තුනක් පවත්වාගෙන යන පුද්ගලයෙක්, නිහොන් බාෂි ජපන් ආකාරයට සැකසුණු ආපන ශාලාවක්, ඊට පස්සේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැප්, මේ පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා ඇති, අපේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් සම්බන්ධයි මේකට, ඊට පස්සේ කෑම සූත්‍ර, ප්‍රසිද්ධ නිලියකුත් සම්බන්ධයි මේ ආපන ශාලාවට. ඉතින් මේ මිනිස්ටර් ඔෆ් ක්‍රැප්, කෑම සූත්‍ර, නිහොන් බාෂි කියන මේ ජාත්‍යන්තර මට්ටමේ ආපන ශාලා තුන මේ වෙනකොට ආසියාවේ හොඳම ආපන ශාලා 50ට අයත් වන ආපන ශාලා තුනක් දක්වාගෙන එන්නට දර්ශන මුනිදාස මහතා සමත් වෙලා තියෙනවා. ඉතින් ඔහු තස්මේනියාවට ආවයි කියලා තස්මේනියාවෙන් පණිවිඩය ලැබුණ ගමන් අපි ඔහුව සම්බන්ධ කරගත්තා. ඔහුගේ මේ කෑම බීම පිළිබඳව තියෙන සුවිශේෂී හැකියාවන් පිළිබඳවත්, ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔහු ලබා ගන්නා දේ හරහා අපගේ කෑම බීමවල තියෙන සුවිශේෂීත්වය ඉස්සරහට අරගෙන යන්නට ඔහු සතුව තියෙන සැලසුම් පිළිබඳවත් මදක් කතාබහ කරන්න. දර්ශන් මුනිදාස මහත්මා පිළිබඳව මම කෙටි හැඳින්වීමක් කරන්න. ඔහු ජපානයේ උපත ලැබුවේ ශ්‍රී ලාංකික පියෙකුට සහ ජපන් මවකට දාව. ඊට පස්සේ ඔහු ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ තමයි සිදු කළේ. ඉන් අනතුරු ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමරිකාව බලාපිටත්ව ගියා. ඊට පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔහු ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි ආපන ශාලා කිහිපයක් ආරම්භ කළා. දැන් මේ වෙනකොට රූපවාහිනී තිරයේ විදේශ රටවලත් සංචාරය කරමින් බොහොම ගෞරවාදරයට පාත්‍ර වුණ පුද්ගලෙක්. දර්ශන් මුනිදාස මහත්මා, අපි ඔබව SBS සිංහල ගුවන්විදුලියට බොහොම සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන්.
මං ඇත්තට මේ කෑම බීම පිළිබඳව කතා බහ කරන්න කලින් මං දැනගන්න කැමති, දැන් අපි කොහෙ ගියත් ඉතින් කනම බොනවනේ, දැන් තස්මේනියා ප්‍රාන්තයට ආවට පස්සේ ඔබට මොකක්ද ඇත්තටම දැනුණු වෙනස? කෑම බීමේ වත් පිළිවෙත් ගැන, මිනිසුන්ගේ කෑම බීම රටාවන් ගැන මොකක්ද දැනුනේ ඔබට?
ඔස්ට්‍රේලියාවේ තාම දවස් දෙකයි. දැන් නමුත් ඔස්ට්‍රේලියාව ගැන දන්නා මෙතනට මං තුන්වෙනි පාර මං ඇවිල්ලා තියෙන්නේ. ගිය අවුරුද්දේ මාර්තු මාසේ සිඩ්නි වල දවස් තුනක් මිනිස්ටර් ක්‍රැප් පොප්අප් රෙස්ටෝරන්ට් එකක් කරා මේ වර්ල්ඩ් කප් තිබ්බ කාලේ. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වයින් ගැන අපි හුඟක් දන්නවා. නමුත් ලංකාවේ කෑම මෙහි ප්‍රසිද්ධ කිව්වොත් ප්‍රසිද්ධ නැහැ. ඒකට හේතුව අපි ලංකාවේ කෑම උසස් තත්ත්වයට ගෙනියන්න උනන්දු වෙන්නේ නැහැ. හුඟක් කට්ටිය ලංකාවේ කෑම ගැන මොකද්ද කියලා ඇහුවොත් කෙලින්ම දෙන උත්තරේ සිංහල නෙමෙයි ඉංග්‍රීසියෙන් කියන්නේ රයිස් ඇන් කරි කියලා. මම හිතන ඒක වැරදි. අපි ලංකාවේ කෑම හුඟක් දුරට හදන්නේ තුන පහ මෙරිස් කහ ගොරක වගේ ස්පයිසස් වලින් තමයි අපි ලංකාවේ කෑම හදන්නේ. හැබැයි කවුරුත් ඒවා වලට ප්‍රසිද්ධකමක් දෙන්නේ නැහැ. කොටිම කිව්වොත් ලංකාව ගක්කට කන්නේ මාළු නැත්තම් චිකන් නැත්තම් එළවලු. ඒ මාළු වර්ගයේ මාළු වගේ නමින් කියවෙන්නේ නැහැ ලේසියෙන්. ඒ වගේ අපි උසස් සත්වයකට කලාවක් කරලත් නැහැ ලංකාවේ කෑම. ඒ වගේ දැක් අපි කෑම සුත් රෙස්ටෝරන්ට් එකේ කරනවා. මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් එකේ ලංකාවේ සමුද්‍රව්‍යයක් කියන්නේ ඉන්ග්‍රීඩියන්ට් එකක් ජීවිතයක් දුන්නා. ඒක ඉස්සරහට ගෙනා වුණාට මේ ඉන්ග්‍රීඩියන්ට් එක කියන්නේ අමුද්‍රව්‍ය වලට උසස් තැනක් නොදී ඉන්න නිසා තමයි ලංකාවේ කෑම ප්‍රසිද්ධ නොවුනේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් මීල් එකකුයි ක්විසින් එකක් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කෑමකුයි ක්විසින් එකක වෙනසක් තියෙන්න ඕනේ. ඒක ලංකාවේ කෑම වල ගොඩක් අඩුයි.
ඔව්, දැන් මේ දැන් ඔබගේ පසුබිම පිළිබඳව අපි කතා බහ කළොත් මුනිදාස මහතා, ඔබට තියෙනවා මේ ජපන් පසුබිමක් සහ ශ්‍රී ලාංකික පසුබිමක් දෙකම. ඔබේ පියා ශ්‍රී ලාංකිකයෙක්, මව ජපන් ජාතික කාන්තාවක්. එතකොට මා ඔබ පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී, ඔබේ අතීතය පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී මට මේ දැනගන්නට ලැබුණු කාරණාවක් තමයි ඔබ ඇත්තටම මේ ජපන් කුස්සියකට ගිහිල්ලා ඔබ දැකපු දේවල් හරහා ඔබ ලබාගත් දේවල් සහ ශ්‍රී ලාංකික මුළුතැන්ගේක ඔබ ලබාගත් දේවල් හරහා තමයි ඔබ මේ තරම් පන්නරයක් ලබාගෙන මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ කියලා. විධිමත් අධ්‍යාපනයකට වඩා ඔබටම ආවේනික ක්‍රමයකින් ඔබ පටන් ගත්ත දෙයක් කරා තමයි මේ සද්දුරක් ඔබ ඇවිල්ලා තියෙන්නේ. ඔබ සම්මිශ්‍රණයක් විදිහට මේ දෙකම ගත්තාම ඔබ මොකද දකින සුවිශේෂීත්වයේ ශ්‍රී ලංකාවේ යුම් පිහිම් ක්‍රමවල?
වතුරේ බල දෙන්නේ අවුරුදු 50ක් විතර අපේ කෑමවල සංවර්ධනයක් වුණේ නැහැ. ඔක්කොම නිතන් ඉන්නේ ඒක සම්ප්‍රදාය ක්‍රමයකට ට්‍රෙඩිෂනල් විදියකට හදාගෙනම යන්න ඕනේ කියලා. හැබැයි අද ලංකාවේ ජනගහනේ ලෝකෙ හැමතැනම ගිහිලා තියෙනවා, අලුත් දේවල් දැකලා තියෙනවා. ඒ වගේම කොළඹ ලංකාවේ වැඩ කරන කට්ටියත් දැන් ගෙදර කන හැටි හුඟක් වෙනසක් තියෙනවා. වෙලාවක් නැහැ උයන්ද. ඒ වගේ දේවල් තියෙනකොට මේ ආහාර වර්ගය සංවර්ධනය වෙනවා. ඒක ලංකාවේ කැමවලට වෙලා නැහැ. හේතුව හුඟක් දුරට මේ පරණ විදිහට හදන්නමයි ඔක්කොමලා කල්පනා කරන්නේ.
මේ මං කැමති ඔබ කොහොමද මේ යුම් පියුම් ශාස්ත්‍රය පිළිබඳව උනන්දුවක් ඇති කරගෙන ඒක වර්ධනය කරගත්තේ කියන කතාවක් දැනගන්න.
ඇමරිකා විශ්වවිද්‍යාලය යනකොට කෑම කොටිනෙකුත් රහන, ඒගොල්ලන් කෑම උනත් වක්තුල රහන, මගේම බඩගින්න ඉවා ගන්න නිසා තමයි මේ උයන්න පටන් ගත්තේ.
ඔව්, දැන් අපි කල්පනා කළොත් එහෙම ඔබ ජනප්‍රිය ආපන ශාලා තුනක් මේ වෙනකොට පවත්වාගෙන යන කෙනෙක් ශ්‍රී ලංකාවේ. ඒ ජනප්‍රිය ආපන ශාලා තුනම ආසියාවේ හොඳම ආපන ශාලා 50ට අයත් වන ආපන ශාලා. ඉතින් මෙවැනි වූ තත්වයකින් උසස් මට්ටමකින් මේවා පවත්වාගෙන යාම ලෙහිසි පහසු කාරණයක් නෙවෙයි. දැන් ඔබ කොහොමද මේ ප්‍රමිතිය රැකගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවත් රැකගෙන මේ දේවල් කරගෙන යන්නේ? මොකක්ද ඔබ සතුව තියෙන සුවිශේෂී ගුණාංගය?
නිවාඩුවක් නැතුව වැඩ කරන එක තමයි. ඊට ඇරෙන්න ඇහැ ගහගෙන තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ. අපේ මාගව ළමයි 300ක් විතර වැඩ කරනවා. සමහර රෙස්ටෝරන්ට් වල ගිහන හොදන කට්ටියගේ කඩිය 50,000ක් පනිනවා ලංකා සල්ලි වලින්. පුළුවන් තරම් 100%ක් වැරද්දක් නොවීගෙන ඉදිරියට ගෙන යන තමයි. අනිත් එක කවදාවත් අලුත් දෙයක් ඉගෙන ගන්න එක නතර කරන්න. ඒක උඟාක් වැදගත්. කොටින්ම කිව්වොත් මම පොතකින් මේ රෙස්ටෝරන්ට් එක හදන්නේ. ඒ කියන්නේ මම මට ආස කෑම තමයි මම උයන්නේ. දැන් ඒ කෑම අනිත් කට්ටිය කාලා ආයෙත් ඒකේ මතකයක් තියෙනවා නම් ආයෙත් වෙනවා. කොන්සෙප්ට් එක ඇතරයි තියර එකක් තියෙනවද නැද? කොටිනුත් අපේ කකුලෝ අවුරුදු 30ක් විතර කලින්ම Singapore වලට අපි export කරා. ලංකාවේ chefs ලා hotel අයිතිකාරු ඔක්කොම දැනගෙන හිටියා අපේ කකුලෝ ජනප්‍රියයි Singapore වල උඟක් ලොකු ගණන් වල විකිනවා කියලා. හැබැයි කවුරුත් ඒක වෙනුවෙන් restaurant එකක් කරේ නැහැ. මං කරේ ඇතරයි. ලංකාවේ දින හොඳම අමුද්‍රව්‍යයක් අරන් අපි ඒකින් restaurant එකක් කරා. කෑම සූත්‍ර ලංකාවේ කෑමට මේ sophistication එකක් ගෙනාවා. මොඩර්නයිස් කරා ලංකා කෑම වද්දුරට උයලා පස්සේ කෑම කන්න දෙනවා. ඒ කියන්නේ ඕන හෝටල් එකක ගිහලා බලන්න ඕන කරි එකක් ඔක්කොම උයලා තියලා තියෙනවා. අපේ සමහර කරි අපි විනාඩි 5න් හතර දෙනවා. ඒ කියන්නේ ප්‍රෝන් කරි එකක් විනාඩි 7න් දෙන්න පුළුවන්. දැන් ඒ වගේ අලාමෙනි කොන්සෙප්ට්ස් ලංකාවේ කෑම වල නැතුනේ. කොටම කිව්වොත් පොල් සම්බෝල උනත් අපි මේ ඕඩර් එක ආවට පස්සේ තමයි උයන්නේ. ඒ කියන්නේ පොල් ගහන්නේ. හේතුව මේ පොල් කුඩු ගෑවට පස්සේ ඔක්සිඩයිස් වෙනවා. සිංහල කියන්නේ ඉඳුල් රහක් වෙනවා කියලා. ඒ වගේ දේවල් කවුරුත් මේ නතර කරේ නැහැ. අපේ මිරිස් ගල රෙස්ටෝරන්ට් එකේ මැද තියෙන්නේ. දාලා අපි පොල් ගාලා පොල් කට්ට වටේ මිලි 5ක් ඉතුරු කරලා තමයි ගන්න. ඒ කියන්නේ දුඹුරු කෑලි එක කෑල්ලක්වත් පොල් සම්බරේ එන්නේ නැති වෙන්නේ. ඒ වගේ ලංකාවේ කෑම වලට ඇටෙන්ෂන් ඩීටේල් එකක් කවුරුත් කරලා නැහැ.
හොඳයි, මේ ඔබ ඔය විස්තර කරන ආකාරයට ඇත්තටම ආස හිතෙනවා ගිහිල්ලා බලන්නත්. ඊළඟ සැරේ ශ්‍රී ලංකාවේ සංචාරයට ගියාම අනිවාර්යයෙන්ම කෑම සූත්‍ර වලට පියන ගන්නට කල්පනාවෙන් ඉන්නේ මම නම්. මේ දැන් ඔය කෑම සූත්‍ර ඔබගේ ආපන ශාලාවත් ටිකක් පහුගිය කාලේ කතාබහට ලක් වුණු ආපන ශාලාවක් බවට පත් වුණා මුනිදාස මහතා. මොකද ඔබත් එක්ක මේ ආපන ශාලාව කරගෙන යනවා ශ්‍රී ලංකාවේ හිටපු රූපරාජිනියක්, ඒ වගේම දැනට ඉන්දියානු සිනමාවේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිලයක් ජැක්ලින් ෆර්නැන්ඩස් මෙනවියත් එක්ක. දැන් එතකොට මේ බොහෝ දිනෙකගේ ඔය කෑම සූත්‍ර මේ ආපන ශාලාව කතාබහට ලක්ුණේ විශේෂ කෑම වර්ග සහ ඒ කෑම වල තියෙන මිල ගණන් පිළිබඳව තමයි ඔය මාධ්‍ය මගින් අපි දැක්කේ. මුද්‍රිත මාධ්‍ය ගුවන් විදුලි හැමතැනම කතාබහ වුණා. ඔබට මොකද හිතෙන්නේ දැන් මේ විශේෂ අවධානයකට ලක්වීම පිළිබඳව මේ විශේෂිත වූ ආපන ශාලා ක්‍රමය?
හේතුව ලංකා කෑම නිසා එතර. ඒ කියන්නේ වෙන එක්කෙනෙක් ලංකාවේ පීට්‍ර එකක් හැදුවොත් ඒගොල්ලෝ තියා 1500ට ගියත් කවුරුත් කතාවක් කතා කරන්නේ නැහැ. කොටිම කිව්වොත් අපේ ආප දැතේකේ ප්‍රමාණය නෝමල් සාමාන්‍ය අපේ වඩා 3 ගුණයක් තියෙනවා. ඔක්කොමලා මේ සංසදේ කරේ පාරේ තියෙන ආපත් එක්ක. කොටිම කිව්වොත් දැන් හිල්ටන් හෝටලේට අවුරුදු 27ක් විතර තියෙනවා. ඒගොල්ලොන් තේ කෝප්පය ප්‍රතිවල් අද 550 කට විතර ඉක්රනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තාම කතා වෙන්නේ නැහැ. අපි කරේ ලංකා රෙස්ටෝරන්ට් ලංකාවේ කැම ඉස්සරහට ගෙනියන්න ලෝකෙට ගෙනියන්න. ආ ඒක ලන්ඩන් වල හොපර්ස් කියලා රෙස්ටෝරන්ට් එකක් ලංකාවේ ආපයි සවුත් ඉන්ඩියන් ස්ට්‍රීට් ෆුඩ් වලට විශේෂෙන්ම රෙස්ටොරන්ට් එක හදුණා. ඒ හදපු කට්ටියත් ලංකාවට ආවිල මාව හම්බුලා ඒගොල්ලෝ නම අරන් ඉවරයි. මම හැබැයි මම හිතනවා අපි මේ ප්‍රසිද්ධ වුණා මේ මාධ්‍ය විවිධ මාධ්‍ය වලින් ඒකෙන් තමයි මේ හුඟක් දුරට මේවත් ඉස්සරහට ගියේ කියලා. මම ලංකාවේ කෑම ලෝකෙට ගෙනියන්න උත්සාහ කරනවා නම් මම හිතන එක පැත්තකින් ඒක ඉෂ්ටු වුණා කියලා.
ඔව් ඔබ මේ ප්‍රවීණ සූපවේදියෙක් විදියට ඔබ මොකක්ද දකින්නේ ශ්‍රී ලංකාවේ කෑමවල අනන්‍යතාවය ලෝකයට ගෙනියන්න පුළුවන් හොඳම ක්‍රමය විදියට?
ලංකාවේ කෑම හරියට ලංකාවේ පළවෙනි හදන්න ඕනේ. ඒ කියන්නේ මේ හෝටල් වල බුෆේ ක්‍රමයට කෑම දෙනවා පැය 4ක් 5කට ඉස්සෙල්ලා ටොන් ගණන් හදලා දන්සල් වගේ කෑම දෙන එක අපි ඒවා තියෙන්නත් ඕනේ. නමුත් ඊට වඩා හොඳ කෑමක් හැදෙන්නේ රෙස්ටොරන්ට් එකක ඕඩර් එකක් අරන් අපි වගේ හදනකොට. අපි ඒ ටික පාරෙන් හරි ගස්සන්න ඕනේ.
ඔව්. දැන් අපි බැලුවටින් එහෙම දැන් ඕස්ට්‍රේලියාව උදාහරණයක් විදිහට ගත්තොතින් ඉන්දියානු කෑම කියලා කිව්වහම බොහෝ විදේශිකයෝ දන්නවා මොකද ඉන්දියානු කෑම රෙස්ටොරන්ට් එකකට ගියහම අපිට කන්න තියෙන්නේ කියලා. එතකොට ජපාන් ආපන ශාලාවකට ගියහම අපිට මොනවද කන්න තියෙන්නේ කියලා ඒගොල්ලන්ට දල හෝ අවබෝධයක් තියෙනවා. චයිනීස් කෑම ගැන විශාල මේ අවබෝධයක් තියෙනවා. නමුත් ශ්‍රී ලාංකීය කෑම හලකට ගියොත් මොනවද කන්න තියෙන්නේ කියන එක ඒගොල්ලන් දෙපාරක් හිතලා යන්නේ ඇත්තටම මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැති හින්දා. එතකොට ඔබ මොකද දකින්නේ මේ ඔස්ට්‍රේලියාව වගේ මේ වගේ බටහිර රටවල් වල අපේ කෑම බීම ජනප්‍රිය කරවන්න අපි මොනවද ප්‍රවර්ධනය කරන්න ඕනේ, ප්‍රොමෝට් කරන්න ඕනේ?
එක පැත්තකින් ඉන්දියාව චීනය වල ජනගහනය අපේ රට වඩා දහස් ගුණයක් වගේ වැඩි. ඒකෙන් තමයි හුඟක් දුරට මේ ඒගොල්ලන් කෑම තව ප්‍රසිද්ධයි, තව විසිබල් වෙන්නේ කියන්නේ වෙන රටවල පේන්න තියෙන්නේ. නමුත් ලංකාවේ කෑම මම හිතන ප්‍රොෆෙෂනලිසම් නැත්තම් කලාවක් කවදාවත් උනේ නැහැ අපේ කෑම. කලාවක රටාවක් තියාගෙන තමයි අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. මේ වගේ රටක අපිට ඇවිල්ලා මෙහි තියෙන එළවලු හරියට පාවිච්චි කරලා, ඒ කියන්නේ මේ හුඟක් මුවත් පිහිවලින් එළවලු කපන එකෙන් හුඟක් දේවල් රහ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ බැලුමක් වුණත් පිහියේ තලෙන් අපිට මේ කෑම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා තමයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ලංකාවේ වද්දවලට මතක් තියෙනවා මොකක් හරි දින එකක් හරි ලන්ච් එකක් තියෙනවා නම් පුළුවන් තරම් මේසේ පිරෙන්න කාරියස් තියෙන්න ඕනේ කියලා. ඒ මතෙත් නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ එකක් දෙකක් නැත්නම් තුනක් හරියට හදලා එක දෙයක් ප්‍රසිද්ධ කරගෙන තමයි අපිට යන්න පුළුවන්. ජපාන් කෑම වුණත් සුෂි, ටෙම්පුරා තමයි පළවෙනිට ඔක්කොලාන ප්‍රසිද්ධුනේ. ඒ ඉතුරු අනිත් කෑම රාශියක්ම තාම ප්‍රසිද්ධ වෙලා නැහැ. ඒ වගේම මම හිතනවා අපේ ලංකාවේ කෑම වලින් අපිට ඔරිජිනල් ටිකක් එන්නේ අපේ ආප්ප වලින්. නැත්තම් උඟක් දොරට හැම දෙයක්ම දකුණු ඉන්දියාවේ තියෙනවා.
දැන් එතකොට ඔබ දැන් ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔබට මොකද හිතුනේ ඔස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර තියෙන මේ කෑම බීම සම්බන්ධයේ වැඩි දියුණු කරන්න මොකක්ද ඔබ වැනි ප්‍රවීණ සූපවේදියෙකුට කරන්න පුළුවන් දේවල් කියලා?
මම ටැස්මේනියා වල තියෙන මේ පිනොනෝවා ග්‍රේප් එක හොයාගෙන දැන් මම මේ අද වයිනරි එකට ගියේ. මේන්ලෑන්ඩ් වල හදන්න බැරි වයින් මේ මෙතන තියෙනවා. අනිත් එක මම උගත්තරට ආස ඒ වගේ වයින් වර්ග වලට. මේ පාරම වර්ග 3-4 කරි හොයාගෙන කොළඹට ගිහලා මෙහෙන් වයින් ටිකක් ගෙන බලාපොරොත්තු වෙන්නේ.
ඔව්. ඊට අමතරව දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ රටට ශ්‍රී ලංකාවෙන් ගේන්න පුළුවන් ශූප ශාස්ත්‍ර ක්‍රමවේද මොනවද? එහෙමත් නැත්නම් මේ රටෙන් ලංකාවට ගෙනිලා හඳුල්ලා දෙන්න පුළුවන් දේවල් මොනවද ඔබට දැනුණු දේවල්?
අපි දැනට ඔස්ට්‍රේලියාවේ මස් වර්ග පාවිච්චි කරනවා කෑම සූත්‍රයේ. කොඩිමිකොත් අපි ඒක ඔස්ට්‍රේලියාවේ මසක් කියලා අපි මෙනු එකේ ලියලා තියෙනවා. ඔස්ට්‍රේලියන් මටන් කියලා. හේතුව ලංකාවේ මටන් නැති නිසා. මටන් කියන්නේ එළු මස් නෙමෙයි. මටන් කියන්නේ බැටළු මස්. ඒකේ තෙල් ගතිය වැඩි නිසා හදන්න පුළුවන් කරි එක රහත් වෙනස්. ඒ වගේම ටිකක් කරි එකේ රිච් ගතියක් එනවා. ඒ කියන්නේ කිරි හරි නොදා අපිට ඒකේ රිච්නස් එකක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි ඔස්ට්‍රේලියාවේ මස් එක්ක පාවිච්චි කරනවා. ඔස්ට්‍රේලියාවේ මාළු නම් ලංකාව වැඩි නැහැ. නමුත් ලංකාවෙන් මෙහාට ගේන්න පුළුවන් දේවල් තමයි අපේ මේ ස්පයිසස්. ඒකෙන් තමයි අපිට මෙහි තියෙන ඕන දෙයක් අරන් ලංකා කෑමවල කරන්න පුළුවන්.
දැන් එතකොට මම අහුවොත් එහෙම ඔබ රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. ඔබ ඇමරිකාවේ අධ්‍යාපනය හදාරලා තියෙනවා. එතකොට ඔබ ඔස්ට්‍රේලියාවේ මේ වගේ විවිධ රටවල් වල ඔබ සංචාරය කරනවා. එතකොට ඔබ සතුව තියෙන හැකියාව මොකද්ද ශ්‍රී ලංකාවේ අනන්‍යතාවක් සහිත දෙයක් ලෝකෙට ජනප්‍රිය කරවන්න? මොකද්ද ඔබේ අදහසක් තියෙනවද ඒ සම්බන්ධයෙන්?
තියෙනවා. රෙස්ටෝරන්ට් කීපයක් හදපු නිසා දැන් රෙස්ටෝරන්ට් කීපෙම අලුත් හැකියාවල් ඉපදිලා තියෙනවා. කොටිම කිව්වොත් මිනිස්ටර් ඔෆ් ක්‍රැබ් එකෙන් අපි දවසක කකුළු 150ක් විතර දැන් අපි වෙනවා. කිලෝ 160ක් විතර. ඒ අත්දැකීම නිසා වත් දේවල් දාන නිසා දැන් ඔස්ට්‍රේලියාවෙන් තුන් පාරක් ඇවිල්ලා කකුළු වෙලා තිනවා. මේ කියන්නේ මඩ් ක්‍රැබ්ස් කියලා. ඒ ලංකාවේ තියෙන ඒ කකුළු වර්ගයමයි. දැන් ඒකෙන් මෙතන රෙස්ටෝරන්ට් එකක් හදන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් අපි ලංකාවේ තියෙන ආවේනික අමුද්‍රව්‍යයක් අරන් හදපු රෙස්ටෝරන්ට් එකක් ලෝකෙට ගෙනියන්න පුළුවන්. ඒ වගේම කෑම සූත්‍ර අපිට පුළුවන් සමාජ ලන්ඩන් විතර ගෙනියන්න පුළුවන් දැන් තත් තමයි මම බලන් ඉන්නේ.
ඔව්. ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද ජපානයේදී වෙනත් බටහිර රටවල් වලදී ශ්‍රී ලංකාවේ කෑම බීම ගැන කතා කරන්න? අපි කැමති ඒ අත්දැකීම් දැනගන්න.
ලංකාවේ කෑම බීම මට කතා කරන්න ශක්තියක් හැදුනේ කෑම සූත්‍රය හැදුනට පස්සේ. ඒක උනේ 2014 අගෝස්තු මාසේ. නමුත් ඊට ඉස්සෙල්ලා ජපාන් ටීවී ස්ටේෂන් එකක් ලංකාවට ආව මගේ ඩොකියුමන්ට් එකක් හදන්න. ඉතින් එතන මම ජපාන් කෑම හැදුවත් ලංකාව කෑම හැදුවත් මම හිතන්නේ ලංකාව මම ප්‍රසිද්ධ කරා ජපානයේ. ලෝකයේ මාධ්‍යවේදීන් සුමානකට ගෲප් දෙකක් අතර එනවා අපේ රෙස්ටෝරන්ට් වලට. පින්තුරු ගණ්ඩායි ටීවී ෂෝ ගණ්ඩායි. දැන් ඔක්කොම ලැබිලා රෙස්ටෝරන්ට් තුනම දැන් මේ පරිගත කරනවා. ඒ වගේ තමයි මම හිතන්නේ ලංකාවේ කෑම විතරක් නෙමෙයි ප්‍රසිද්ධ කරන ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රසිද්ධ කරනවා. ඒ කියන්නේ ලංකාවේ තේ මුළු ලෝකෙම අපි ප්‍රසිද්ධ කරනවා වගේ. නමුත් ලංකාවේ කවුරුත් තේ එහෙම බොන්නේ නැහැ. ඒ කියන්නේ ඌවද, දිමුලද, නෝරේලියද, BOP, SBOP ඒ වගේ ග්‍රේඩින් සිස්ටම් එකේ ලංකාවේ කවුරුත් තේ බොන්නේ. ලෝකෙ තමයි එහෙම බොන්නේ. ජනප්‍රිය කරන්නේ අර පිටර බටහිර රටවල තේ බොන විදිය. ලංකාවේ බොන ප්ලෙන්ටි කිරිතේ කවදාවත් අපි ඒක ඉගෙන යන්නේ නැහැ. අද වෙනකන් අවුරුදු 21ක් මේ රෙස්ටෝරන්ට් එකල තියෙන්නේ. ලංකාවේ කිස්තරම් රෙස්ටෝරන්ට් තියෙනවා. ඒකෙන් එකක් මගේ පළවෙනි එක ජපාන් රෙස්ටෝරන්ට් එකක්, දෙවෙනි එක කකුලු රෙස්ටෝරන්ට් එකක්, තුන්වෙනි එක කෑමසුත්‍ර. කෑමසුත්‍ර කියන තැන මට ලංකාවේ කෑම පොඩ පොඩ ඉස්සරගෙන යන්න පුළුවන්. හැබැයි අද වෙනකන් මම අනිත් රෙස්ටෝරන්ට් දෙකෙන් ලංකාවට යම්කිසි මීඩියා එකෙන් පෙන්වන්න පුළුවන් වුණා නම් ඒකෙන් මම වද්දුර පෙන්වලා තියෙන ලංකාවේ අමුද්‍රව්‍ය.
එතකොට මේ අපේ ජනතාවගේ කෑම බීම රටාවල් වල කොයි වගේ වෙනසක්ද වෙලා තියෙන්නේ මුනිදාස මහතා?
මං හිතන්නේ මේ 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 ගෑස් පාවර පස්සේ අපේ කරි හුඟක් දුරට උයලා වැඩි. ඒ කියන්නේ ඕන ගෙදරකට ගියත් කෑම දැකගම මට කියන්න පුළුවන් උයලා වැඩි කියලා. ඕක කොකට. අනිත් එක ගින්දර වැඩි, ඒ කියන්නේ මස තැම්බෙන පළවෙනි. ඊට පස්සේ අර මේ මේ ග්‍රේවි එකේ DR ගතිය අඩු කරන්ද හින්දනවා. දැන් හින්දන එකයි උයන එකයි එක ප්‍රොසෙස් එකක්. ඒකෙන් ගින්දර අඩු කරන්න ඕනේ. නමුත් උගාදුරේ මේ ඕන චිකන් කාරියක් බලන උගාදුරේ ඒවල තියෙන තනිකර සුදු වෙලා. ඒ කියන්නේ ටෙම්පරචර් උස වැඩි වෙනකොට. ඒ වගේ උගක් දේවල් මම ගෑස් ලිපෙන් අපේ කෑම උගාදුරේ නරක් කළා. ලංකාවේ ඒවල දැන් මිරිස් ගල් නැහැ. පොල් සම්බෝල වල ලුණු මිරිස් හදන්න. කෑම සූත්‍රයේ මිරිස් ගල් දෙකක් තියෙනවා. එකක් පොල් සම්බෝල වලට එකක් ලුණු මිරිස් වලට. ඒ වගේ දෙයක් සාමාන්‍ය ලංකාවේ රෙස්ටෝරන්ට් එකක් නම් ඒක කුසියේ අන්තිම පිටපස්සේ පේන්න ඇතනක තියෙන්නේ. මම ඒක කොහොම ඉස්සරහට ගෙනලා පෙන්නලා තියෙනවා. අපේ මිරිස් ගල් කිලෝ 900ක්. එක ගලකින් අඩි 3ක් උස මිරිස් ගලක් අපි කෙටුවා. දැන් මේ වගේ මිරිස් ගලක සංවර්ධනයක් අවුරුදු 2000ක් වෙලා නැහැ.
ඔව් දැන් ඔබේ අදහසක් තියෙනවද මේ ඔබ ඔය ලංකාවේ කරන වෘත්තීය මෙහාට අරගෙන ඇවිල්ලා මෙහි ඉන්න අයටත් ශ්‍රී ලාංකීය ඔය කැම්බීම විඳීමේ රස විඳීමේ අවස්ථාවක් ලබා දෙන්න ඔබ ඔය අනුගමනය කරන ක්‍රමෝපායනුත් එක්ක ඒ තත්වානුකූල දේවලුත් එක්ක?
මෙහෙ පළවෙනිට මම කරනවා නම් කරන්නේ මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් රෙස්ටෝරන්ට් එකක්. උගද්දුරට මේ රටේ ක්‍රිකට් ගහනවා අකුරෝ තියෙන ඒ නිසා තමයි අපි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් රෙස්ටෝරන්ට් එකට ගෙන්න හදන්නේ.
ඒ කියන්නේ ඔබ ඒක අදහස් කරගෙන ඉන්නේ තස්මේනියා ප්‍රාන්තයටම අරන් එන්නද නැත්නම් වෙනත් ප්‍රාන්තයකටද?
නෑ සිඩ්නි නැත්නම් මෙල්බන් නේ වගේ පැත්තට.
අහහ
හැබැයි අපි කොමාරි එකක් හදන්න ඕනේ ඊට පස්සේ තමයි අනිත් ඒවා කියන්නේ දෙවෙනි එක හදන්න පුළුවන්.
අපි දැන් කල්පනා කළ ඉතින් එහෙම මේ රටේ තියෙන ඇතම් ආපන ශාලා දැන් ඒගොල්ලන් ඒ ආපන ශාලාවට බලපත්‍ර ලබා දෙනකොට හරි නැත්නම් ඒ දේවල් වලට ප්‍රතිපාදන ලබා දෙනකොට හරි මේ රජයෙන් එක්තරා නීතියක් තියෙනවා මේ ඕස්ට්‍රේලියන් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. ඒගොල්ලන්ගේ අසුරණවලත් ගහලා තියෙනවා, සඳහන් කළා තියෙනවා මේක මේඩ් ඉන් ඕස්ට්‍රේලියා, මේ මස් ජාති ඕස්ට්‍රේලියාවේ, මේ සලාද කුල ඕස්ට්‍රේලියාවේ, ඒ විදිහට. දැන් එතකොට ඔබගේ අදහසක් තියෙනවද මේ ලංකාවේ ඔබ කරන ආපන ශාලාවලට විදේශිකයන්ට ඔය ආපන ශාලාවලින් ආහාර ගන්නකොට මේවා ලංකාවේ ප්‍රොඩක්ට්ස් ලංකාවේ නිෂ්පාදන කියලා හඳුන්ලා දෙන්නට පුළුවන් විශේෂිත අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න?
අපි ඒක දැනට කරනවා. ඒක දෙයක් තමයි මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් එකේ අපේ මේ කොන්ස්ටිටියුෂන් ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක එක නීතියක් තමයි කියන්නේ මගේ මම හදපු නීති. අපිට අපිට පුළුවන් තරම් ලංකාවේ අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි මේ රෙස්ටෝරන්ට් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි ඉම්පෝර්ට් කරලා පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්, වී වයින්ස් වගේ දේවල් විතරයි. අපි 100% ඔක්කොම මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් තනිකර ලංකාවට ආවෙනික වෙන ඉන්ග්‍රීඩියන්ට්ස්. මම තායකක් තියෙනවා. කෑම සූත්‍ර වී මිනිස්ටර්ස් හැ දෙකේම ෆ්‍රීස් එකක් නැහැ. ෆ්‍රීස් එකක් නැතුව අපි රෙස්ටෝරන්ට් එකක් කරගෙන යනවා. හේතුව අපේ සීෆුඩ් ඔක්කොම ෆ්‍රෙෂ්. කුකුල් මස් උනත් එන්නේ අපිට චිල් වෙහිකල්ස් වල. ඒ කියන්නේ අංශක පහ වගේ. අපි ඒක අංශක පහ තමයි තියන් ඉන්නේ. මාළු අපිට ත්‍රිකුණාමලෙන් එනවා සුමානට එකපාරක් අපේ බැරමන්දි. ඒකත් එන විදිහ මොහොදේ තියෙන මේ මේ කූඩු වලින් මාළු වරන් දගාලා බඩහක් කළා පෙට්ටි වල දාලා අපිට දවස් 4-5ක් තියාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ෆ්‍රිජ් එකේ. ඒ වගේ දේවල් ලංකාවේ කෑම වලට කවුරුත් කරන්නේ නැහැ. හැබැයි අපි කරා. ෆ්‍රෝසන් වෙච්ච මස් මාළු ඇයි අපි දූපතක් වෙලා පාවිච්චි කරා.
දැන් එතකොට මේ මම මේ කතාව අවසන් කරන්න ඇත්තටම මට මෙහෙම හිතුණා. දැන් සමහරු අර විදේශිකයෝ කතාවකුත් කියනවා මේ ශ්‍රී ලංකන්සලා විතර නෙමෙයි පොදුවේ ආසියාතිකයන්ට ඔගොල්ලන්ගේ මේ ස්පයිසස් වගේම තමයි ඔගොල්ලොත් වෙලාවකට කියලා. දැන් ඔබ මේ ඇවිල්ලා ඉන්න තස්මේනියා ප්‍රාන්තයට බොහොම නිවි හැනිහිල්ල තියෙන ප්‍රාන්තයක් කියලා තමයි අපි දන්නේ. මොකද ඔබේ අත්දැකීම් තස්මේනියා ප්‍රාන්තේ?
මෙතන උඟක් දැකලා තියෙන ඔස්ට්‍රේලියාවට වඩා උඟක් වෙනස්. දිල්ලි උඟක් තරණි, නගරේ උඟක් පොඩි, හැමදයක්ම විනාඩි 5කින් යන්න පුළුවන්. පොඩි ගමක ඒ කියන්නේ නුවරඑළිය වගේ ශාම් ගතියක් තියෙනවා. ටිකක් වෙනස්ම නගරේ වැඩ කරනට වඩා. ඒ කියන්නේ සිඩ්නි නැත්නම් මෙල්බන් වගේ ලොකු නගරවල ඉන්න කටිර නම් උගක් වෙන පොඩ්ඩක් වෙනස්. කතාවත් හිමින් යන්නේ.
හොඳයි මං එහෙනම් ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබගේ මේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියලා ඔබ බලාපොරොත්තු වන ආකාරයට ඔස්ට්‍රේලියාව තුළදී. ඒ වගේම දර්ශන් මුනිදාස මහතා බොහොම ස්තුතියි SBS සිංහල ගුවන්විදුලියට සම්බන්ධ වෙලා අපේ සිංහල ප්‍රජාවට කතා බහ කරන්න, ඔබගේ සූපවේදයේ අත්දැකීම් බෙදා හදාගන්න. සූපවේදයේ කියලා කියන්නේ මොහොතින් මොහොත වෙනස් වෙන ශාස්ත්‍රයක්. ඉතින් ජාත්‍යන්තරකරණයට යනකොට අපේ තියෙන සාම්ප්‍රදායික අදහස් වලින්ම නොවි අපි ඒවට අලුතෙන් එකතු කරගන්න ඕනේ. මොනවද මොඩරේට් වෙන්න ඕනේ, මොනවද වෙනස් වෙන්න ඕනේ, මොනවද කියන එක පිළිබඳව ඔබ අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම මෙහෙත් ඉගෙන ගන්න ශිෂ්‍යෝ රාශියක් ඉන්නවා ඔය සූපවේදයේ පැත්තෙන්. ඉතින් ඒගොල්ලන්ටත් මේ සාකච්ඡාව ප්‍රයෝජනවත් වේවි කියලා මා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව.
අපගේ වෙබ් අඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese